Order, please. Garu Kathanayakavaraya visin karana laba nivedana. Parliamentary Mantri Garu Acharya Jayapathi Wickramanatha Mahata, Parliamentary Mantri Dure Nilasrime Lipiya, Parliamentary Mahalekamvaraya vetha labi athi bawa Parliamentary danum di atha. Ema lipiya dan kiyunu labe.
13 January 2020. Secretary General, Parliament of Sri Lanka, Battaramulla. Dear Sir, resignation in terms of Article 66B of the Constitution. I hereby resign as a Member of Parliament with effect from 20th January 2020. I wish to thank you and your staff for the kind cooperation extended to me. Yours truly, Dr. Jayampathi Wickramaratna, Member of Parliament.
Pumusuti. කාර්යසභා වාතා පිළිගැන්වීම තිරසර සංවන්දන සහ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්යසභාවේ වාතා විම කාර්යසභාවේ සභාපති ගරු සඳිත් සමරසිංහ මහතා විසින් පිළිගැන්වීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි තිරසර සංවර්ධන සහ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්යසභාව වෙත යොමු කරන ලද 469 අධිකාරිය වනසත්ත්ව හා කුෂලතා ආරක්ෂක ආඥා පනත 2.2 වගන්ති යටතේ නියමයන් සහ 2015 2016 2017 සහ 2018 වර්ෂ සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශාංකික ගරු බුද්ධික පතිරණ මැතිතුමා
මම අහන කරුණ කතා
ගරු නිපුණතා සංවාදන රැකී රක්ෂා සහ කම්කරු සම්මත ඇමතුමාගේ නැසීමට
ගරු නියෝජ කතානායකතුමනි ආයක කටා රාජ්‍යයේ ඉංජිනේරු වෘත්තිකයන් වශයෙන් සේවය කරන පුද්ගලයන් පිළිබඳ නියමිත කටයුතු නියාමන කටයුතු 2005 අංක 19 දරන එරට නීති යටතේ සිදු කෙරේ 2014 අංක 2 දරන නීති අනුව ඉහත සඳහන් වෘත්තිකයන් එරට නාගරික පාරිසරික අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි ලබාගත යුතුය. දෙක කටාර් රාජ්‍ය නාගරික පාරිසරික අමාත්‍යාංශයේ යටතේ ලියාපදිංචි නොවු ඉංජිනේරු වෘත්තියකු පාද සඳහන් දනුවන් වලට යටත් විය හැක. විධිමත් අවවාද කිරීමක් අදාළ වෘත්තියේ යෙදීම එක් වසරකට නොවැඩි කාලයක් තහනම් කිරීමක් කටාර් රියල් ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් කිරීමක් 3 ශ්‍රී ලංකාවේ මොරටුව රුහුණ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල දැනට පිළිගැනීමට ලක්ව ඇත. 4 ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු උපාධි පිරිනමන අනිකුත් විශ්වවිද්‍යාල සහ ඉංජිනේරු වෘත්තිකයන් වශයෙන් ශ්‍රී ලංකාවේ වෘත්ති ආයතනය පිළිගනු ලබන සුදුසුකම් පිළිබඳ මෙම ලයිස්තුවට ඇතුළත් කළ යුතුව ඇත. තම හොඳ ඉල්ලීමක් කරුව තුමාගෙන් මන්තුමාගෙන් පැමිණෙන්නේ. 4 ඉන්දියාව ෆිලිපීනය වැනි රටවල් ගැන ඉන්දියාව ෆිලිපීනය වැනි රටවල වෘත්තිවේදීන්ගෙන් එම රටවල් පිළිගත් වෘත්තිය සුදුසුකම් පිළිබඳ කටහරි අදාළ රාජ ආයතනවල ලයිස්තුවට ඇතුළත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තිකයන් රැකියාවලට දැනට බලපෑමක් සිදු වී නැත. කටාර් රාජ්‍ය තුළ ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ දක්ෂතා දැනට ඉහළ පිළිගැනීමට ලක්ව ඇත. අදාළ නීතිය මේ මෙනතුරු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැති තත්ත්වයක නිසාය. අවත්කාලීන කිරීමට මෙම ලයිස්තුව යාවත් කාලින් කිරීමට අවශ්‍ය තොරතුරු කටහරි ශ්‍රී ලාංකික ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගමය වෙතින් එරට පිහිටි තානාපති කාර්යාල මාගෙන් ලබාගෙන ඇති අතර එම ලයිස්තුවේ යාවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටි. 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ප්‍රතිපාදන අනුව සුදුසුකම්ලත් පුද්ගලයන්ගේ ලේඛනයක් පවත්වාගෙන යාම ඉදිකිරීමේ කර්මාන්ත සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති අතර සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික ඉංජිනේරු වෘත්තිකයන්ගේ තොරතුරු එම ලයිස්තුවට ඇතුළත් කරමින් පවතින බව වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්ති ආයතන වන IESL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය SLIA, ශ්‍රී ලංකා මිනින්දේරු ආයතනය, විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා මිනින්දේරු ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව UGC හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය වෙතින් තොරතුරු ලබාගෙන රාජතාන්ත්‍රික මට්ටමින් කටාර් නාගරික පාරිසරික අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය හා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටි. දැනට අතුලත් කර ඇත්තේ මොරටුව පේරාදෙණිය රුහුණ යන විශ්වවිද්‍යාල පමණි. අනිකුත් ආයතන එලෙස අතුලත් කිරීමට මැදිහත් වීමට බලාපොරොත්තු වේ. අදාළ අනුමැතිය නොමැති වීමෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ මෙතෙක් වාර්තාවක් නැත. කටාර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ දක්ෂතා ඉහළ පිළිගැනීමට ලක්ව ඇති බැවින් අදාළ නීතිය මේ වනතුරු එලෙස ක්‍රියාත්මක වී නැත. එසේ නම් ගන්නක් තියා දැනට අහිමි රැකියා අහිමිවීමක් සිදු වී ඇති බව වාර්තා වී නොමැත. දැනට තවත් පළල් කිරීමට මේ ආයතන පිළිගැනීම කටයුතු කරමින් සිටින.
බුදුමයි පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු විදේශ කටයුතු භාර ඇමතිතුමා, ඉතා දීර්ඝ සහ සවිස්තර පිළිතුරක් ලබා දීම ගැන ඇමතිතුමනි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමත් පිළිගන්නවා ඇති ඇත්තටම නුපුහුණු
ගරු ඇමතිතුමා
සභාගත කරමු. දැන් ඔබතුමත් පිළිගන්න ඇති ඇත්තටම අපි නුපුහුණු සේවකයන්ගෙන් අපේ රටට සහ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයට වඩා මෙවැනි පුහුණු වෘත්තිකයන් හරහා අපේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වගේම ඒ අයටත් ලැබෙන ප්‍රතිලාභ වැඩි. ඉතින් ඒ නිසා දැන් ඔබතුමාම සඳහන් කරා රුහුණ විශ්වවිද්‍යාලයත් පෙරදෙනී විශ්වවිද්‍යාලයත් මොරටුව විශ්වවිද්‍යාලයත් විතරයි ඇත්තටම අපේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා, පෞද්ගලික තෘතීක අධ්‍යාපන ආයතන තියෙනවා, රජය හා බද්ධ වුණු ආයතන තියෙනවා. මේ සියල්ල ඇතුළත් කරගත්තොත් දැන්ට මේ නීතිය යටතේ ඔබතුමා කියපු විදිහටම කටාරියල් රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර තුනක සිර දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ ලංකාවේ අය ගැන තියෙන කීර්තිය නිසා. නමුත් අවදානම් තත්ත්වයක තියෙන්නේ නිසා දිගු කාලීනව කල්පනා කළා ඉතුරු අය ඇතුළත් කරගන්න ඇත්තනම් පහුගිය කාලේ මැලිකමක් තිබුණා අපේ ශ්‍රී ලංකා රජයේ පැත්තේ. ඒ නිසා මේ කාරණයට වර්තමාන රජයේ විදියට මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා විශේෂ අවධානයක් යොමු කළා මේ කාරණේ මම අවස්ථා ගන්නවාකදී මතු කරා පහුගිය අවුරුදු 5ක කාලේ. ඉතින් ඒ නිසා ඒක විසඳුම් නැති වෙන තමයි මේ ඔබතුමාට මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නේ. සා මෙතන මේ විශාල ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නවා කටාර් රාජ්‍යයේ වෘත්තීය වේදීන්. ඒ වෘත්තීය වේදීන්ට සාධාරණයක් වෙන්න තව මෙවැනි ආයතන අතිකිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම නැත්තම් ඉන්දියාව පිලිපීනේ වගේ රටවල් වල මේ පුංචි අපේ ටියුෂන් පන්ති වගේ ඒවටත් ප්‍රතිතනය කළ මේ අවස්ථාව අරගෙන ඒ අය වෘත්තීය වේදීන් ඉදිරියේ කටාර් වල රැකියාව කරනවා. ඉතින් අපේ එහෙම ටියුෂන් කඩ වගේ නොවන අධ්‍යාපන ඔබතුමා නියෝජනය කරන හෝමගම වගේ ප්‍රදේශවල තියෙන අපේ ග්‍රීන් යුනිවර්සිටි එක ගත්තා. ඔය කැලණි වැලි මිටියාවතේ. ඒ වගේම NIBM ගත්තා. NSBM ගත්තා. මේ බොහෝ තැන්වල මේ தত্ত্বය ගැළපෙන විදිහට අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා කඩිනම් දැඩි අවධානයක් යොමු කළා තව ආයතන ගණනාවක් ලංකාව තුළ ප්‍රතිතනය කරන්න අවශ්‍ය මැදිහත් වීම කරනවාද කියලා මම දැනගන්න කැමතියි.
කරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණේ ඉතාම වැදගත්. විශාල සංඛ්‍යාවක් මේ විශ්වවිද්‍යාල තුනට අතිරේකව, ඒ කියන්නේ ISL එකේ වෙනම ලියාපදිංචි වෙන විභාග SLIA, ඒ වගේ මිනින්දෝරු ආයතන විශාල සංඛ්‍යාවක් රැකියා ලබාගෙන තියෙනවා එහෙ. ඊටත් අතිරේකව ඔබතුමා මම හිතන්නේ අවබෝධ කියන කාරණාව MME ලයිස්තුවේ තව ආයතන රාශියක් තියෙනවා. ඒ ආයතනත් ඇතුළත් කර ගැනීමට දැනට අපි වැඩ කටයුතු මූලිකව ආරම්භ කරන්න උපදෙස් දීලා තියෙනවා. ඉක්මන් කිරීමේ කටයුත්තට මම පිළිගන්නවා ඔබතුමා කියන දේ. ගිය ආණ්ඩු කාලේ මේ ගැන කිසිම පියවරක් අරගෙන නැහැ. නමුත් ඒ කටා රාජ්‍ය අපේ වෘත්තිකයන්ට තියෙන ගෞරවය හා අපේ රටට තියෙන ලැදියාව මත මේ අයට අද වෙනතුරු කිසිම බාධාවක් එහෙම කරලා නැහැ. අපි ඉක්මනින් මැදිහත් වීමට කටයුතු කරනවා. මන්ත්‍රීතුමාට අපි ප්‍රතිඥා කරනවා.
ඒකම
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ කටා රාජ්‍යයේ වෘත්තිකයන් හුඟක් වෙලාවට තමුන්ගේ පෞල් විදියට තමයි කටා රාජ්‍යයේ රැකියාවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට ඒ අයගේ දරුවන්ට යන්න තිබුණු ලංකාවේ අනන්‍යතාවයත් එක්ක තිබුණු කටාර් ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල. ඒකත් අපේ ආණ්ඩුව කාලේ මේ සභාවේ මම පළු පැලනකම් කිව්වා අර අපේ ආණ්ඩුවෙන් පත් කරපු තානාපතිවරු දෙදෙනෙක් ඒ ප්‍රශ්නෙට ඒ කාලේ මේක වැදගත් කරා. ඔබතුමාලත් ඒ වෙලාවේදී අපිත් එක්ක හිටගත්තා. මම මේ වෙලාවේදී රජයේ පැත්තේ නෙවෙයි හිටියේ, ඒ තානාපතිවරයාට එරෙහි පැත්තේ. එතකොට ඒ තානාපතිවරයා මේ වර්තමාන අගමැතිතුමාටත් ගෙයක් දෙනවයි කියලා අමාරුවේ දාන්න ගියා එකපාරක්. මේ ASP ලියනගේ මේ එතුමාත් අමාරුවේ දැම්මා. ඊට පස්සේ ඒකේ වැලිත් අයින් කරා ස්විමින් පූල් එකේ. ඉතින් ඒ ASP ලියනගේ යටතේ කටාර් ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල, මම හිතන්නේ අගමැතිතුමත් එතනට ගිහිල්ලා තියෙනවා ඒ ඉස්කෝලේට කටාර් වල තියෙන. මේ පක්ෂභේදයෙන් තොරව කවුරුත් පිළිගන්නවා ඉතාම හොඳ මට්ටමේ තිබුණු ඉස්කෝලයක්. අද ඒ ඉස්කෝලේ නැති කරලා දැම්මා. ඒ ඉස්කෝලේ විනාශ කරලා දැම්මා. ඒ පවෙන් අපේ තිබුණු ආණ්ඩුවට ගැලවෙන්න බෑ. ඒක මම ඉතා පැහැදිලිව කියනවා. ඒ හිටපු ජනාධිපතිතුමාට මම ඒ ගැන අවස්ථාව ගන්නවදිම කිව්වා. අගමැතිතුමත් කිරියල්ැමැතිතුමත් තව බොහෝ දෙනෙක් ඒ කාර්යයේදී හරි පැත්තේ හිටියා. නමුත් ඒ පාසල වෙනසුරක්. දැන් මේ පාසල තානාපති කාර්යාලයට අරන් තියෙන්නේ. ලෝකෙ කොහෙවත් නැහැ තානාපති කාර්යාලය ඉස්කෝල පාලනය කරන්නේ. දැන් ලංකාවේ ඔබතුමා දන්නවා මියුසියස් එක ගත්තොත් ඒක පාලනය වෙන්නේ බෝඩ් එකකින්. ඉතින් එක්කෝ ඒ විදිහට යන්න ඕනේ. එහෙම නැත්නම් පාසල පාත්තගෙන ගියපු විදිහට යන්න ඉඩ දෙන්න ඕනේ. දැන් මේකදී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයත් ඒ වගේම හිටපු සමහර නිලධාරිනුත් තානාපතිත් එක්ක එකතු වෙලා සමහර කටයුතු කරා. ඒ තානාපති දැන් නැහැ. ඒක වෙනම දෙයක්. මම අහන්නේ දැන් මේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල පිළිබඳව ඔබේ සහ වර්තමාන රජයේ ස්ථාවරයේ මොකද ඒක ආපෞසරයක් තානාපති කාර්යාලයෙන් අරගෙන දෙනවද නැත්නම් ওই විදිහටම තානාපති කාර්යාලය යටතේ තියෙන්න අරලා වෙනසෙන්න දෙනවද?
අර මන්ත්‍රීතුමා කියපු කාරණේ අපි පිළිගන්නවා. ගියාණු කාලේ මේ පාසල මේ තත්ත්වයෙන් වසා දැමීමට ඉඩ දී බලා සිටියා. අපි එහෙම රජයක් නෙමෙයි. එනිසා ඔබතුමා කියන යෝජනාව පරිදි මේ පාසල යලිත් ස්වාධීනව කටයුතු කිරීමටත් ඒ වාගේම ආදාළ මැදිහත් වීමට අමාත්‍යංශය සාකච්ඡා කිරීමටත් තීරණයක් අරන් තියෙනවා අදාළ රාජ්‍ය සමග. අපේ සක්‍රීය ලෙස මේ කටා රාජ්‍ය අපිට සහයෝගය දක්වමින් තිබෙන නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අගමැතිතුමාගේ මැදිහත් වීම මත කටා රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයාත් මැදිහත් වෙලා අපේ තානාපතිතුමත් මැදිහත් වෙලා අසර්බජාන්ගේ මියගිය අපේ ශිෂ්‍යාවන් තුන කෙටි කාලයකදී මරණ සහතික ලබාගෙන ගෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඔබතුමා කියන අඩුපාඩුව පිරිමැසීමට අපේ රජය අමාත්‍යංශය හරහා විදේශ අමාත්‍යංශය හරහා කටයුතු කරන්න පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙක ගරු චමින්ද විජේසේකර මහත්මයා.
මහානා නියෝජක තානාපතිතුමනි,
රාජ්‍ය පරිපාලන සුදිශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ගෙනැසීමට රාජ්‍ය පරිපාලන සුදිශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ගෙනැසීමට කරමැතුමා.
රෝන් මයික්
තුමනි,
රෝන් මයික් ඔන් වෙඩිවි.
පළවෙනි ප්‍රශ්නය නියෝජිතයින් 335ක් එක් එක් අවුරුදු වල අදාළ ලේඛනය අමුඩලා තිබෙනවා. පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ නනුත් ලේඛනය අමුඩලා තිබෙනවා. පළාත් පාලන ආයතන 36ක තිබෙනවා. අංක 3 ඒකෙත් ලේඛනය අමුඩලා තිබෙනවා. අංක 4 මුළු මුදල මේ අවුරුදු 10ටම මිලියන 60ක් වියදම් කරලා තිබෙනවා. ඒකෙත් ලේඛනය අමුරලා තිබෙනවා. ඒ වගේම අංක 5 දැනට පළාත් පාලන ආයතනය සහභාගී වුණු සියලුම පළාත් පාලන ආයතනවල මෙම කසල සක්‍රිය කිරීමේ වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙනවා.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඇමතුවාට ස්තුතියන්තේ නම් මොකද පළවෙනි වාරයේම පිළිතුරු ලබා දීම වෙනුවෙන් මොකද අපි පසුබලේ මන්ත්‍රීවරු හැටියට සමහර කල් ගන්නවා. ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමනි. අපි දන්නවා කසල කළමනාකරණය පිළිබඳව අද පළාත් පාලන ආයතන විතරක් නෙමෙයි ආණ්ඩුව හැටියටත් තිබ්බ ආණ්ඩුව හැටියටත් විශාල බරපතල විදිහට මුහුණ දුන කාරණයක්. ඇමතුමා ගිය සංඛ්‍යාව වින් කරපු මුදල ගත්තම අති විශාල මුදලක්. හැබැයි මම ඔබතුමාට යෝජනා කරනවා මේ ගිය ප්‍රමාණයට වියදම් කරපු මුදලත් ගිය සංඛ්‍යාවත් ප්‍රායෝගිකව අපි මේ මුදල වෙන්කරේ සඳහා ප්‍රතිලාභ ප්‍රතිඵල අපිට ලැබිලා නැහැ. අපි විදේශ රටවලට යන්නේ අපේ රටේ කරන්න බැරි දෙයක් විදේශ රටවල කරන විදිහට බලාගෙන ඇවිල්ලා මෙහි එක කරලා මේ රටේ එක ජය ගන්න. සා ඔබතුමාර යෝජනා කරනවා මේ කිසි දෙයක් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු වෙලා නැහැ. අපි දන්නවා දැන් අද රටේ ගත්තම තරුණ ප්‍රජාව රටට ආදරේ නිසා රටේ අනාගතයට ආශා ඔවුන්ට මේ රටේ පරිසරය රැකගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන රජයට බැරි දේවල් තරුණයෝ හැටියට රටේ ප්‍රජාව හැටියට රටට කරන්න බැරි දේවල් ආණ්ඩුවට කරවන්න බැරි දේවල් කරන්න ඕනී කියන කාරණේ පෙන්වා දෙනවා. නමුත් අපිට තියෙන කේදිනිය තත්ත්වය වග කිය යුතු පළාත් පාලන ආයතන වලට මේ කාර්යභාරය කරන්න බෑ මෙච්චර මුදලක් වියදම් කරලා රට යරලා. ඒ නිසා මම අහනවා ඔබතුමාලා මේක හඳුනගෙන තියෙනවද? මේ ඵලදායී නොවනවා කියන කාරණේ හඳුනගෙන තියෙනවා. ඒට සාධනීය වශයෙන් ගන්න අලුත් ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න ආසයි.
ඔව් විශේෂයෙන්ම කැලිකසල කළමනාකරණය පිළිබඳව විදේශ රටවල ගිහිලා පුහුණුව ලබාගෙන ආවත් ප්‍රායෝගිකව පළාත් පාලන ආයතනවල ඒ විදේශ රටවල ක්‍රියාත්මක වෙන තාක්ෂණය යොදා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ අනුව මෙවැනි පුහුණුවක් ලබාගෙන ආවත් ඵලදායීතාවය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි පිළිගත යුතුයි. ඒ කෙසේ හෝ වර්තමාන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තුළ කැලිපස්සල ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමේ ඒ පොරොන්දුවත් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු 5 තුළදී අපේ රටේ කැලිකසල ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා.
මම
හිතලා කරවතුවා හොඳම කාලේ හොඳම යෝග්‍ය කාලේ එළඹිලා තියෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ වැඩියෙන්ම කුණු කසල එකතු වෙන්නේ අපේ මුල්තැන්ගේ තුල. මුල්ගන්තිය කියන්නේ අපේ කුසිය තුල. මේ දිනවල මේ දවස්වල අපි දන්නවා අපේ පළාතවලත් වේලක් විතරයි ආහාරයට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද තියෙන බඩු මිලත් එක්ක ගෙවල් වල ඉහිම් පිහිම් කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒක බරපතල විදියට අර කුණු එක රැස් වෙන්නේ නැහැ ගරු ඇමතුමනි. ඒ නිසා මම හිතනවා කුසී විතරක් නෙමෙයි වැසිකිලි පවා මේ වෙනකොට පිරෙන ඇති තත්ත්වයකට පත් වෙලා තියෙන වර්තමානයේ. මම හිතුවා හොඳම අවස්ථාව තමයි මේ වකවානුව මේ කුණු කසල පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විසඳුම් දෙන්න. මොකද කුණු දෛනිකව එකතු වෙන්නේ නැහැ ගෘහයන් තුල. ඒ නිසා මම හිතනවා මේ දැන් ඉඳලා ආරම්භ කරොත් ගරු ඇමතුතුමනි ඉතා කඩිනම්ම මේ සාධනීය විදියට මේ කුණු කසල ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපක්ෂ ප්‍රකාශය තුළ තියෙන ඒ කුණු ප්‍රශ්නේ විසඳන්න. එෂා මම හිතනවා මේ ගින්ගෙට දැන් ගිහිල්ලා භාජන දීලා භාජන වෙන වෙනම එකතු කරන ඒ ක්‍රමවේදයේ වැඩපිළිවෙල ආරම්භ කරන්න හොඳම අවස්ථාව. එෂා අපි යෝජනා කරන විපක්ෂයේ හැටියට මේ වෙලාවේ රටේ පවතින ඒ තත්ත්වයේත් එක්ක ඉතා සාධනීය ආණ්ඩුවට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළා අදාළ පළාත් පාලන ආයතන වල දන්වලා මේ කටයුතු ආරම්භ කරන්න සූදානම් විය හැකිද
ගරු ඇමතුමා?
ඔව් ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ප්‍රශ්නෙට ඔබතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව විසඳුම හොයලා හරියන්නේ නැහැ. අපේ රටේ හැම වර්ෂයකදීම විශේෂයෙන්ම එළවලු යනාදී ජනතාවගේ අවශ්‍යතාවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සෑම වර්ෂයකම ඉහළ ගියා පහළ ගියා. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ මුල් කරගෙන කැලිකසල ප්‍රශ්නෙට විසඳුම් ලබා දීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඊට වඩා පුළුල්ව බලලා මේ ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුම අනිවාර්යයෙන්ම ලබා දෙන බව වගකීමකින් යුතුව ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රශ්නක 3 ගරු හේෂා විතානගේ මැතිතුමා.
මා අහනවා ගරු නියෝජක කතා.
ප්‍රශ්න දෙකයි. බොහොම කනගාටුයි ප්‍රශ්න දෙකයි. හේෂා. හේෂා විතානගේ මැතිතුමා.
නියෝජක කතා නැහැ.
ගරු රාජ්‍ය පරිපාලන ස්වදේශී කටයුතු පළාත් පාන පළාත් සභා අමාත්‍යමය නැසීමට ප්‍රශ්නක 3.
ඔව් ප්‍රශ්නාංක 1 දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකට නිල සෙවන කාර්යාලය ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇත. අංක 2 2017 මිලියන 1500යි 2018 මිලියන 100යි 2019 මිලියන 75යි 2020 වර්ෂයේ විශේෂම අතුරු සම්මත ප්‍රතිපාදන මුදල් වෙන් කරන නිසා වෙන් කරලා නැහැ. වෙන් කරන ලද ප්‍රතිපාදන දැනට මිලියන 1278ක් පිරිවයක් යටතේ ඉදිකිරීම කටයුතු නිම කරලා තිබෙනවා. අංක 3 නිලසෙවන කාර්යාලයක් ඉදිකිරීම සඳහා මෙම ව්‍යාපෘති ආරම්භයේදී අස්තමේන්තුගත මුදල මිලියන 2යි. නමුත් වෙළඳපොළ උච්චාවචනයේ සැලකිල්ලට ගනිමින් 2020 වර්ෂය සඳහා නිලසෙවන කාර්යාලය ඉදිකිරීමට පිරිවැය යාවත් කාලන කරමින් පවතී. අංක 4 සමස්ත දිවයින පුරා ඇති ග්‍රාම නිලධාරී වසන් තුල නිලසෙවන කාර්යාලය ඉදිකිරීම අවසන් කිරීම ප්‍රතිපාදන ලැබීම ප්‍රමාණය අනුව තීරණය වේ. එබැවින් ඉදිරි වර්ෂවලදී ප්‍රතිපාදන ලැබීමත් මත ඒ වෙනස් විය හැකි බැවින් නිශ්චිත ලෙස අවසන් දිනය සඳහන් කර නොහැක. අදාළ නොවේ.
ඔබතුමනි ප්‍රශාංක 1
ස්තුතිවන්ත වෙනවා ඔබතුමා පිළිතුරු ලබා දීම සම්බන්ධව. මම මේ ප්‍රශ්නේ ඇත්තටම යොමු කරලා ගොඩක් කල් වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. අද වර්තමාන ආණ්ඩුවෙන් පිළිතුරක් ලැබුණත් මේක හොඳ වැඩසටහනක්. මේ රටේ ග්‍රාම නිලධාරීන්ට නැතුව නැත්නම් ශේෂ්ඨ රාජකාරී කරන නිලධාරීන්ට මේ එක තැනක සේවා ස්ථානයක් ජනතාවට සේවය කරන්න නිල සෙවණක් ලබා දීම හොඳ වැඩසටහනක්. ඒක යථාර්ථයක් බවට පත් වෙනවා. මගේ ප්‍රශ්නේ මේක මං හිතන්නේ මේකට විතරනේ මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. බිහිවෙන පත් වෙන ඇමතිවරයාගේ දිස්ත්‍රික්කේ නම් නිල සෙවණ ටික බිහිවෙනවා. සමහර දිස්ත්‍රික්කවල නිල සෙවණ කාර්යාල දෙකක් හැදෙන්නේ නැහැ. ඇයි මේක හරියට මේ රටේම ග්‍රාම සේවසන් 14000 මේක එකවර කරන්න බැරි නම් හැම දිස්ත්‍රික්කයකටම සමානව මේක යන විදිහට මේ වැඩසටහන කරගන්න බැරි. මේ නිල සෙවණ ඉදිකරනකොට පත් වෙන ඇමතිවරයාගේ දිස්ත්‍රික්කයේ ගාම නිලධාරීවරුන්ට සහ ශේෂ්ඨ නිලධාරීන්ට විතරද වාසනාව තියෙන්නේ? එහෙම නැතුව මේකට මධ්‍යස්ථ සාධාරණ ක්‍රමවේදයක් හදන්න මම මේක අපේ ආණ්ඩුවට යොමු කරන්න තිබිච්ච ප්‍රශ්නයක්. වර්තමාන ආණ්ඩුව ඇමතිවරයාගේ අහනවා මේක හැම කෙනාටම දෙන්න ඕන. අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල ගෙවල් වල කාමරවල මේ කුලියට තමයි ගාම නිලධාරීවරයාගේ අතේ සල්ලි වලින් තමයි මේක තියෙන්නේ. අපි නියෝජනය කරන දිස්ත්‍රික්කවලත් මේ ප්‍රශ්නේ තියෙනවා. සර් මම ඉල්ලීමක් කරනවා මේකේ රජයේ ජාතික වැඩසටහනක් හැම කෙනාටම පොදුවේ ලබා දීමට අවශ්‍ය පියවරක් ගන්න ආණ්ඩුව අඩුම ගානේ අදහසක් හරි අරන් තියෙනවාද කියලා දැනගන්න.
ගරු ඇමතුම.
ඔව් ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේක ඉතාමත් ඵලදායී වැඩසටහනක් ග්‍රාමසේවක වසම තුල නිලධාරී 4 දෙනෙක් ඉන්නවා ප්‍රධාන නිලධාරී. එතකොට මේ නිලධාරී 4 දෙනා හතර පොලක ඉන්නේ. යම් කෙනෙක්ගේ අඩු ආදායම් සහතිකයක් ගන්න ගියාම සමෘද්ධි නිලධාරිය ගාවට යන්න ඕනේ. ඒ සමෘද්ධි සහනාධාරී නැහැ කියලා එළියුම අරගෙන ග්‍රාම නිලධාරී ගාවට යන්න ඕනේ ඒක සහතික කරගන්න. ඉතින් ඒකින්ද මේක සංකල්පයක් විදිහට ඉතාමත් වැදගත්. ඒ අනුව 2010 වර්ෂයේ ඉඳන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන ආවා. ඉතින් මේ නිසා පසුගිය අවුරුදු 4 තුලත් මේක ක්‍රියාත්මක වුණා. ඔබතුමා කියන ප්‍රශ්නේ ඇත්ත. ඒ කෙසේ හෝ වර්තමානයේදී සෑම ග්‍රාමසේවක වසමකටම නිලසෙවන කාර්යාල ප්‍රායෝගිකව ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව දැන් කොළඹ නගරේ අපිට ඉඩ හොයා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම සෑම නගරයකම සෑම ආසනයකම නගරවල ග්‍රාමසේවක වසම් වලට මේ කාර්යභාරය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් 80%ක් නියෝජනය කරන ග්‍රාමසේවක වසම් සඳහා අනිවාර්යෙන්ම සාධාරණ ලෙස බෙදී යන ආකාරයට මේ ව්‍යාපෘති ඉදිරියේදී අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා.
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජක කතානායකතුමනි ඊළඟ අතුරු ප්‍රශ්නය මම මේ දැන් ආණ්ඩුව වෙනස් වෙලා මාස දෙකක් ගෙවිලා තියෙනවා. මම මේක මගේ මැතිවරණ කොට්ටාසයට අදාළ ප්‍රශ්නයක් විදිහට මම අහනවා අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට උත්තරයක් ලබා දෙන්න කියලා. දැන් මේ වෙනකොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් පහුගිය දිනවල මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක් වෙන මන් නියෝජනය කරන මැතිවරණ කොට්ටාසේ ආසන සංවිධායකවරයෙක් නෙමෙයි, ඇමතිවරයෙක් නෙමෙයි. මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නේ නැහැ. මම දන්නේ නිල නාමික වශයෙන් ආසන සංවිධායකවරයා කියලා කියනවා. අපි දන්නා තරමින් පත්වීමක් ලබා දීලා නැහැ. ප්‍රාදේශීය ලේකම්වරු බය කරගෙන ග්‍රාම නිලධාරියෝ ඇතුළු නිලධාරීන්ට එකතු කරගෙන දැන් සම්බන්ධීකරණ කමිටු යනවා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මට කිසිම ආරාධනාවක් නැහැ. මම දන්නේ නැහැ මේක රජයේ අයිය අරගෙන මේක කරගෙන යනවා. ඒක කොච්චර සාධාරණද? මොකද අපි අවුරුදු හතරහමාරක් මේ රටේ ජනතාවට යහපාලනය තුළ හොඳ පූර්වාදාසයක් ලබා දුන්න විනිවිද භාවයෙන් වැඩ කරන්නේ. ඒ විනිවිද භාවයේ පැත්තකට ගිහිල්ලා අද ග්‍රාම නිලධාරී කාර්යාලය රැකියා ෆෝම් එකතු කරන තැනක්. එහෙම කරන්න පුළුවන් ද දේශපාලනඥයන්ට ග්‍රාම නිලධාරී කාර්යාලේ වාඩි වෙලා? සර් අපි කියනවා මේ නිල නිවස් නැත්තම් මේ නිල සෙවන කාර්යාල දේශපාලන කාර්යාල වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරන ගුරු අග්‍රාමාත්‍යතුමත් මේ වෙලාව සභාවේ ඉන්න වෙලාවේ අපේ ඇමතිතුමා පිළිතුරක් ලබා දෙන මේක නතර කරන්න ඕනේ. මේක නරක පූර්වාදර්ශයක්. සා මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න ඉක්මනින් කඩිනමින් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලීමක්.
ගුරු ඇමතිතුමා,
මේ වන විට විධිමත් පරිදි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් පත් කරලා යවලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රායෝගික ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පසුගිය රජයේ මමත් හිටියා. ඉතින් එම නිසා ඒ රජයේදී අපිත් ආසන සංවිධායකවරු සම්බන්ධීකරණ කමිටුවල පත් කළා. ඉතින් මේක අලුත්. නමුත් වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණයි සභාපතිවරු විදිහට පත් කරලා තිබෙන්නේ. ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. නැයි සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රාදේශීය ලේකම්වරයා තමයි සියලුම ආරාධනා පත්‍ර කරන්නේ. අපි ඒ පිළිබඳව දැනුම් දීමක් කරන්න.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 4 ගෞරව බුද්ධික පතන මැතිතුමා.
මම අහනවා.
නැහැ.
මම අහන
ප්‍රශ්නේ ගරු සංචාරක ගුවන් සේවා අමාත්‍යතුමා ගැනීමට.
ගරු කතානායකතුමනි, ආ1 සිවිල් ගුවන් සේවා අධිකාරියේ සතු දත්ත අනුව ශ්‍රී ලංකා ගුවන් අමුදාවේ Y12 ගුවන් යානයක් හැසිරීමේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට ගුවන් හැසිරීමේ අවශ්‍යතාව තොටුපළ ගුවන් තොටුපළ සැලැස්ම සකසා එහි මූලික ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ ආරම්භ කර ඇත. නැවත 2016 අයවැය යෝජනාවක් අනුව දිගණ ගුවන් තොටුපළ සිවිල් ගුවන් තොටුපළක් ලෙස සංවර්ධන යෝජනාවක් සමග ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2018 අදීර අයන්න මයන්න පයන්න අදීර 1560 අදීර 808 අදීර 0.41 යටතේ අගෝස්තු 15 2018 දින ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ශාක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය කර ඇත. ප්‍රමාණවක 2 පිළිතුර මේ වන විට මූලික ශාක්‍යතා අධ්‍යයනය සිදු කරමින් පවතින බැවින් මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමැත. 3 ඉඩම් අත්කර ගැනීමේ පනතේ 460 වන පරිච්ඡේදයේ 38 අතුරු විධානය යටතේ ගරු ඉඩම් අමාත්‍යතුමා විසින් 2014-12-22 වෙනි දින අංක 1894 අදීර 9 ධර්ණ විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2014 අංක 389 ධර්ණ ආඥාවේ පළ කරන ලද දැන්වීමන් මගින් එම ගුවන් තොටුපළ සඳහා හඳුනාගෙන තිබූ ඉඩම්වල භුක්තිය බාර ගන්නා ලෙසට KDA සදීර MDB අදීර 4-2 අදීර 1-228 යන 2015-26 දාතමෙන් යුතු ලිපියක් මගින් මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් මගින් මහාමාර්ග උසස් අධ්‍යාපන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් වෙත දන්වා ඇත. ඒ අනුව ඒ සඳහා පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය 18.92 වුවත් මාර්ග සංවර්ධන අධිකාරියට මේ වෙනතෙක් පවරා නැත. 4 අත්පත් කර ගැනීමට ඇස්ටිමේන්තු ගත මුදල රුපියල් මිලියන 63.5 ලෙස 2018 අප්‍රේල් 22 දින ලේකම් මහාමාර්ග වරායහ නාවික අමාත්‍යාංශ මගින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. මෙම අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම් හිමියන්ට එම මුදල් ලැබුණේද යන්න සඳහන් නොමැත. ආයන්න මෙම විධිමත් ශාක්‍යතා අධ්‍යයනයට පසුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තීරණය වනු ඇත. ආයන්න 2 ඒ සඳහා වියදම් වන මුදල විධිමත් ශාක්‍යතා අධ්‍යයනයෙන් පසුව නිගමනය වනු ඇත. ආයන 3 ව්‍යාප්තිය අවසන් කිරීමට ගතවන කාල වකවානුව ඉහත 1 පිළිතුර මත රඳා පවතී. ඊළඟට ආයන නොවේ නම් මේ මන්ද අදාළ නොවේ.
ගරු
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය
සංචාරක ගුවන් සේවා අමාත්‍යතුමාගේ පිළිතුරට මම සුදිවන්ත වෙමින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මේ අනුව හෙක්ටාර 18කට තරමක් වැඩි ප්‍රමාණයක් රුපියල් මිලියන 63.5ක වන්දි මුදලක් ලබා දීම සඳහා පවරා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවායි කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි වන්දි මුදල අදාළ ඉඩම්ලාභීන්ට ලැබුණද නැද්ද කියන එක පිළිබඳවත් රෙකෝඩ්ස් තබා ගැනීමක් වෙලා නැහැ. එතකොට දැන් සාමාන්‍ය ඔබතුමත් දන්නවා ප්‍රධාන අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරපු හින්දා යම්කිසි ඉඩමක් පවර ගන්න ඕන හරිනම් මේ ශක්්‍යතා අධ්‍යයන කළා මේ ඔක්කොම කළා. මේක හරියට මේ සූට් එකට ගැලපෙන්න මිනිහ කපනෝ වගේ වැඩක්. මිනිහට ගැලපෙන්න සූට් මහනෝ වගේ වැඩක් නෙවෙයි මේ කළා තියෙන්නේ. කොහොමින් හරි දැන් ශක්්‍යතා අධ්‍යයනේ පටන් ගන්න කලින් ඉඩම් පවරගෙනත් ඉවරයි. එතකොට දැන් මේ ව්‍යාපෘතියේ මිලියන 63.5 තාම පුජ්‍යලයන්ට ගියේ නැත්නම් රජය සතුව තියෙන්න ඕනේ. ඒ පිළිබඳව ඔබතුමා හොයලා බලනවද සහ මේ ශක්්‍යතා අධ්‍යයනයෙන් පස්සේ මේ කටයුත්ත වඩා විධිමත්ව සිදු කරන්න. මොකද යම්කිසි ගුවන් තොටුපළක් නුවර ආශ්‍රිතව තිබීමේ වැදගත්කම තියෙනවා. එකක් ඔය දිගන මාබේරිය තැන්න ප්‍රදේශය ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් ඉතා වැදගත්, සංචාරක පැත්තෙන් ගත්තොත් හරි වැදගත්. නුවර කියන්නේ ඓතිහාසික පුරවරයක් වශයෙන් සහ ඒ පැත්තෙන් බැලුවත් වැදගත්. ඒ නිසා යම්කිසි මට්ටමක සාමාන්‍ය ගුවන් තොටුපළක් තිබීම කියන එක වැදගත් කියන සාධකයේ උඩ සලකලා මේ සම්බන්ධ දිගු කාලීන වැඩපිළිවෙලකට අමාත්‍යංශය ප්‍රවිෂ්ඨ වෙනවද නැත්නම් මේ සැලැස්ම අතහැරලා දානවා?
ගරු ඇමතුමා.
නෑ මං හිතන්නේ ගරු කතානායකතුමනි ආයන්න ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මේ ගුවන් තොටුපළ ප්‍රතිපත්ති වශයෙන් රජයක් පිළි අරගෙන තියෙන නිසා ඒ වැඩපිළිවෙල දිගට කරගෙන යන්න මේ වෙනකන් එහෙම නවත්තන්න යෝජනා වී නෑ. ඒ වගේම ඉඩමක් පවරා ගැනීමේදී මුදල් තැන්පතු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ බැංකුවක මුදල් තැන්පත් කරනවා අදාළ අයට ගන්න. ඒ සම්බන්ධව ගත්තයි කියන සඳහනක් කොහෙවත් අපිට වාර්තා වෙලා නැහැ. ඒ අමාත්‍යාංශයෙන් ඒකට අවිධිමත් ලෙස මේ කටයුත්ත සිදුවේ තියෙනවායි කියන එක පැහැදිලිව තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ පිළිබඳව ඉදිරියේදී සවබල්ල අවශ්‍ය කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය අප්‍රේල් 21/2019 සිද්ධියෙන් පස්සේ මේ ද්‍රෝණ කැමරා එකක් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යයට වැදගත්. ඒ වගේම විවිධ සංරක්‍යාවක් විදිහට කැමරා ශිල්පයේ යෙදෙන අයට වැදගත්. ඒ වගේම ද්‍රෝණ කැමරා ආශ්‍රිතව වෙනම සංරක්‍යා ශිෂ්‍යයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් යම් සීමා කිරීම සිද්ධ වුණා. වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පස්සේ ඒ ද්‍රෝණ කැමරා සඳහා දාලා තිබුණු යම් යම් නීති රීති තරමක් දුරට රිහිල් කරලා තියෙන අතරෙම පෞද්ගලික හෙලිකොප්ටර් සමාගම් වල හෙලිකොප්ටර් යානත් දැන් කොළඹ නගරයේ සහ යවට ගොඩබස්සන්නට අවස්ථාව ලබා දෙනවායි කියලා මාධ්‍ය වාර්තා තිබුණා. එහෙම ගොඩබස්සපු ඡායාරූපත් මාධ්‍ය පළ වෙලා තිබුණා. මම හිතන්නේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තියෙන රටක් විදිහට මේ කාරණා දෙකම එකක් සංරක්‍යා පැත්තෙන් බැලුවොත් ඩ්‍රෝන කැමරා අනිත් පැත්තෙන් මේ සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව විවිධ තර්ජන එල්ල වෙච්ච රටක් විදිහට ආරක්ෂාව. මේ දෙකම අපි සමබර කරගන්න උවමනා. ආරක්ෂාව කියන කාරණේ ප්‍රමුඛතාවයේ තියාගන්න ගමන් පළමුවත් දෙවනුවත් තෙවනුවත්. අනිත් පැත්තට අපිට ඉතා වැදගත් සංචාරක ව්‍යාපාරයට සහ මේ ඩ්‍රෝන කැමරා ආශ්‍රිතව ජීවත් වෙන රැකියා කරන ඒ වගේම මාධ්‍යයට මේ සෑම ශ්‍රේෂ්ඨම ඩ්‍රෝන කැමරා පාවිච්චි කරන අයට මේ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වුණු ප්‍රවේශයන්ගෙන් එහා ගිහිල්ලා මේ වෙනුවෙන් පොදු වැඩපිළිවෙලක් වර්තමානයට ගැලපෙන්න සකස් කරන්න ඔබතුමාගේ අමාත්‍යංශය මැදිහත් වීමක් කරන්න අපේක්ෂා කරනවාද?
කරවතුමා.
කතානායකතුමනි පසුගිය රජයේ මෙතුමා පැවසු විදිහට ඩ්‍රෝන කැමරා හා හෙලිකොප්ටර් යාන පාවිච්චි කිරීම පිළිබඳව යම් රෙගුලාසි දාලා ඒවා අත්තිතවන්න කටයුතු කරා. ඒක ඇත්ත. පසුව මේ රජයේ බලයට පත් වුණාට පස්සේ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය හා ඔය ඩ්‍රෝන කැමරා මොකද ඒවයින් යැපෙන්නන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔය වෙඩින් විවාහ උත්සවවල පින්තූර ගන්න කැමරා ශිල්පීන්ට විශාල අපහසුතාවයකට පත් වුණා. මේ පිළිබඳව දැනුවත් කරපුවායින් පස්සේ ආරක්ෂක ලේකම්තුමා වර්තමාන ජනාධිපතිතුමා මැදිහත් වෙලා ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දීලා ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලකට ගිහිල්ලා ඒ පිළිබඳ වාර්තාවක් ලබාගෙන ඒ රෙගුලාසි ඉවත් කරන්න ඒ නීති සම්බන්ධක තිබිච්චව ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට ගුවන් සේවා රෙගුලාසිය අනුව හෙලිකොප්ටර් යාන හා ඩෝර යාත්‍රා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට කොළඹ හා ආසන්න තැන්වලට හෙලිකොප්ටර් යාන බාන්න පුළුවන් වුණේ. දැන් පෞගිය සති කීපය තුළ මං හිතන්නේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විශාල පිරිසක් නැගෙනහිර පළාතට සංචාර කටයුතු වලට පාවිච්චි කරේ හෙලිකොප්ටර් යාන. මං හිතන්නේ ඒක අපිට පහසු වුණා ඒ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරිනුත් ඒ කටයුත්ත මේ රෙගුලාසි ඉවත් කිරීම නිසා. ඉදිරියටත් ඒක තවත් ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධ කරගෙන ඒ වැඩපිළිවෙල වර්තමාන ගැළපෙන පරිදි යාවත් කාලීන කරන්න සිදුවීමක් සිදු යුතුයි කියන එක අපි විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශංක පහ ගරු චමින්ද විජේසිරිමැතිතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, එමැතිතුමාණන් අනතුරකයි කියලා කියන ප්‍රශ්නේ අහනවා.
පරිසර වනජීවි සම්පත් අමාත්‍යාංශ ගැනීමට
එහෙම කිසිම අනතුරක් නැහැ. මම කරේ දෙනවා පිළිතුර. එක මධ්‍යම පරිසර අධිකාරිය, දෙක සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, විරල සංරක්ෂණ සහ විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, හතර ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව. එක දෙක ඔව් තුන කැලිකසල කළමනාකරණ සම්බන්ධ විදේශ අධ්‍යන චාරිකාවල නිරත වූ පිරිස හා වනජීවි සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ඉහත සඳහන් ආයතනවල නිලධාරීන්ගේ විස්තර ඇමුණුම් එක ලෙස ඉදිරිපත් කරමි. තුන හතර එම එක එක් අධ්‍යයන කටයුතු සඳහා වැය කරන මුදල මෙමින් වශයෙන් ඇමුණුම එකෙහි සඳහන් කර ඇත. එකේ පහ විදේශ සංචාර අවසන් වීමෙන් පසු විදේශගත වූ සියලුම නිලධාරීන්ගෙන් සංචාරය පිළිබඳ වාර්තා ලබාගෙන එම වාර්තා අමාත්‍යාංශයට අදාළව ප්‍රතිපත්තිමය හා කළමනාකරණ තීරණ ගැනීමට හැකිවන පරිදි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ අවධානයට යොමු කරනු ලැබේ. දෙක ඊට අමතරව විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ නිලධාරීන් භාණ්ඩ වශයෙන් විසින් වරින් වර යදවා වුන් සහභාගී වූ පුහුණු වැඩමුළුවලදී ලබාගත් දැනුම හා අධ්‍යක්ෂීම් රාජකාරී කටයුතු වලදී භාවිත කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවකට බඳු කෙරේ. තුන අපද්‍රව්‍ය කළමනාකරණයේ විෂයයට සමගාමීව විදේශ සමුළු හා රැස්වීම සඳහා සහභාගී වන නිලධාරීන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාව හා එකඟතාවයට පත් වී ඇති විදේශ සම්මුති වලට අනුකූලව වන පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තම දායකත්වය ලබා දෙමින් සිදු කරයි. හතර කැලි කසල කළමනාකරණය අදාළව වගකීතු ආයතන නියාමනය කිරීම හා එම ආයතනවලට අවශ්‍ය මාර්ගපදේශ හා මගපෙන්වීම් ලබා දීමේ කටයුතු පිළිබඳව ක්‍රියාත්මක ක්‍රියාකාරකම්ද සිදු කරනු ලැබේ. ප්‍රශ්න නොයසේ පැරණවනකි.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ
ගමතුමා ඉස්සුතන්තන පිළිතුරු සැපීමේ මූණ පොතේ නම් තිබුණා ඔබතුමා එක්සලෙන්ට් නයි කියලා. ඒකයි පොඩ්ඩක් ඇහුවේ මේ කනගාටුවෙන්. කෙසේ වෙතත් ඔබතුමා සෝදායි දැකීම පිළිබඳව සතුටු වෙනවා. ගමතුමනි, ඇත්තටම අපි දන්නවා අපේ රටේ තියෙන වන සම්පත විනාශ කිරීම පිළිබඳව දැඩි ලෙස සාකච්ඡාවට භාජනය කර කතා කරපු කණ්ඩායමක් හැටියට පෞගී කාලේ විල්පත්තු විනාශ වීම, විල්පත්තු එලි කිරීම අපි බලාගෙන ඉන්නෙත් ඇත්තටම මේ විල්පත්තු විනාශ කර කට්ටිය මේ වෙනකොට තමුන්නාසලා විසින් කුරුර දාන මේ කැලි කසල ගරු එමතුමනි, ඇත්තටම වනලහප් තුලට ගෙන දැබීම පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරත් ඒවා දිනෙන් දින දවසෙන් දවස වැඩි වෙනවා. අපම කලින් මගේ වතුරු ප්‍රශ්න වලියෙත් මම කතා කරේ අපි පුහුණු වීම වලට යනවා ඇරෙන්නට, රජයේ මුදල් වියදම් කරනවා ඇරෙන්නට, ඒ ප්‍රතිඵලයන් ප්‍රායෝගිකව අපිට ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා කොයි කාටත්. ඒ නිසා මම හිතන ඔබතුමා ඉතා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට මේ ජලිකසල වනලැහැඹ වලට දැමීම තුළ විශේෂම පරිසරය වගේම වනජීවීන් විශාල වශයෙන් ජීවිත අහිමි වෙලා මේ රටේ ඒ සියලු සම්පත් අහිමි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම හිතන අලුත් ගරු ඇමතිවරයා හැටියට මේවා හඳුනාගෙන ශක්තිමත් මේවා නවතිලීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවාද? ඒවා මොනවාද කියලා මේ සභාවට කියන්න අවස්ථාවක් කරගන්න.
ඇමතිවරයා
ඔව් අපි පරිසර අමාත්‍යාංශයත් ඒ වගේම පළාත් පාලන අමාත්‍යාංශයත් ඒකාබද්ධ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් පළාත් පාලන ආයතනවල විශේෂ හැටියට තමයි මේ කුණු කසල ඉවත් කිරීම සිදු කරන්නේ. ඒ සඳහා අපේ පරිසර අධිකාරියෙන් ඒ යටිතල පහසුකම් අවශ්‍ය උපකරණ ආදී ලබා දෙනවා, මඟ පෙන්වීම ලබා දෙනවා. විශේෂයෙන්ම රටේ පරිසරය ආරක්ෂා කිරීමේදී ජනතාව ඉතාම දැනුවත් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා හුගාදුරට මේ කුණු කසල අවභාවිතාව වෙන්නේ ජනතාව අතරින්. ඒ නිසා අපි පාසල් සහ ස්වේච්ඡා සමුදහාන දැනුවත් කරමින් මේ කුණු ඉවත් කිරීමෙන් තමන්ගේ ප්‍රදේශ ගෙදර ඉඳන් ගෙදර ගත්තම ගෙදර ගම නගරය මේ සියල්ලම පිරිසුදු කිරීමේදී දායකත්වය ජනතාවගේ අවශ්‍ය වෙනවා. ඒ පුහුණු වැඩසටහන් සහ අධ්‍යයන වැඩසටහන් අපි කරන්න ලෑසි කරලා තියෙනවා. ඒ වගේම කුණු කසල වෙන් කිරීම සඳහා අපි අවශ්‍ය උපකරණ සහ දැන්වීම කරනවා. කෙසේ වෙතත් අපි මේ කටයුත්ත පරිසර අමාත්‍යාංශයේ හැටියට විශාල වගකීමියුතුව කරන්න අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා පළාත් පාලන ආයතන සම්මත කරගෙන.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා.
ගරු නියෝජකතාන්නේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ මරික්කාල වරමන්තුමා.
ගරු මරික්කා මන්ත්‍රීතුමා. ගරු මරික්කා මන්ත්‍රීතුමා.
මේ ගරු ඇමතිතුමනි, දැන් මේ කිසියම් තැනක කසල කළමනාකරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවනම් ඒකට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඕන. දැන් අපි දන්නවා මීටර මුල්ල කසල කන්ද බලහත්කාරයෙන් පවත්වාගෙන ගියේ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය නැතුව. ඒ නිසා තමයි ජීවිත 32ක් බිල දීලා ඛේදවාචකයක් උනේ. දැන් රටේ විවිධ ස්ථානවල මෙවැනි කැලි කසල එකතු කරන තැන් තියෙනවා, ප්‍රාදේශ සභාවලින්, නගර සභාවලින්, මහනගර සභාවලින්. එතකොට මේවා විධිමත්ව නියාමනයකට ලක් කරලා අනුමැතිය දෙන්න හෝ පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් ඒක වහන්න කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. දැන් ඔබතුමාට මම මතක් කරන්න කැමතියි, දැන් මීතොට මුල්ලේ ඉඳලා කිලෝමීටර 5ක්වත් යන්න කලින් කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාව මගින් කසල කන්දක් පවත්වාගෙන යනවා කොටිකාවත්ත නගරේ. ඒ කසල කන්දත් මේ මීතර මුල්ල වාගේම දැන් හැදීගෙන එනවා. දැන් ඒක කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශ සභාවෙන් කසල දැම්මට කඩුවෙලින් කෝට්ටෙන් හැරෙම්මෙන් හැමතැනින්ම හොරාට ගෙනල්ලා දානවා. මේක මම මධ්‍යම පරිසර අධිකාරියට වතාවත් ගණනාවක් දැනුම් දීලා තියෙනවා. ඒක කරලා නැහැ. ඒ නිසා මම අපේ ගාමින් ලොකුගේ ඇමතුමත් ඉන්න වෙලාවේ මතක් කරන්න ඕනේ, දැන් මීතර මුල්ල කසල කන්ද කඩන් වැටිලා ඒක නාගරික උද්‍යානයක් කරගෙන වැඩසටහන කරගෙන ආවා. ඒකත් දැන් මන්දගාමී ස්වරූපයෙන් යන්නේ ඔබතුමා හොයලා බලන්න. ඒ වෙලාවේදී මම ඔබතුමා ඉල්ලාගෙන හිටිනවා කොටිකාවත්ත කසල කන්දර මධ්‍යම පරිසර අධිකාරියේ එක්ක අනුමැතිය දීලා නියාමයට ලක් කරලා ගෙනියන්න පවත්වාගෙන යන දෙන්න. එහෙම නැත්නම් ඒක නුසුදුසු නම් ඒක අයින් කරන්න. මොකද මුළු නගරේම ගඳ ගහනවා. හාමුදුරුවරු විරුද්ධයි, ජනතාව විරුද්ධයි. මේක මධ්‍යම පරිසර අධිකාරියේ කර අරිනවා. මේ පිළිබඳව හොයලා බලන්න පුළුවන්ද?
ගරු ඇමතිතුමා,
විශේෂයෙන්ම අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක් වෙලා තියෙනවා නගරකින් තව නගරයකට කුණුවරයන් යන්න එපයි කියන ඒ උපදේශතාව අපිට දීලා තියෙන. ඒ අනුව නගරක තියෙන කුණු ඒ නගරෙම අවසන් කරන වැඩපිළිවෙලට ඒ අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ ඒ සියලු කටයුතු අපි සූදානම් කරාන යනවා. ඒ සලහා අපිට චීන රජයේ ආධාරත් උපකාරත් ලැබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් ඔබතුමා කියාපු දෙයට අපිට අනුමැතිය ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 6 ගරු හේෂා විතානගේ මැතිතුමා. ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන කටයුතු අමාත්‍යතුමා ගැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්තුමා අහලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධව විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියාව යුක්තිකයන් ගැන අහලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මාසික කාර්යයක් අපි ඉල්ලනවා මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෙර නොවූ විරු අන්දමින් පරිසරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අවධියකට මානව වර්ගය අවතීර්ණ වී ඇත. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් ජනගහනයේ වර්ධනයත් සමග පරිසරය සංරක්ෂණය කරමින් නිසි සමතුලිතතාවයක් පවත්වාගෙන යෑම සැබෑම අභියෝගයක් බවට පත් වී ඇත. සීමිත ස්වභාවික සම්පත් අසීමිතව පරිහරණය නිසා අත්දැකීමට සිදුව ඇති ඉරණම ඉතා ඛේදජනකය. ඉදිරියේදී මෙම තත්ත්වය වඩ වඩාත් තීව්‍ර වීමක් අපේක්ෂා කළ හැකිය. මේ ගත වෙන මොහොතේද ඔස්ට්‍රේලියාව දැවෙමින් පවතී. ආක්ටික් ග්ලැසියරයන් දියවෙමින් සාගර ජල මට්ටම ඉහළ යමින් පවතී. වායු ගුණාත්මක භාවය පහළ යෑම, දීර්ඝකාලීන නියං තත්වයන් ඇතිවීම, නිරන්තරයෙන් අධික වැසි තත්වයන් ඇතිවීම වැනි දීර්ඝකාලීන දේශගුණික වෙනස්වීම් වල పూర్ව ලක්ෂණ අප රටේද නිරීක්ෂණය වෙමින් පවතී. පරිසරයේ සමතුලිත භාවය සමාවෙන්න සමතුලිතතාවය පවත්වාගෙන යාම සඳහා වනාන්තර මෙන්ම වනජීවින්ද ඔවුන්ගේ වාසස්ථානද ආරක්ෂා කිරීම කළ යුතුව පවතී. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ පරිසරයේ සමතුලිතතාවය පවත්වාගෙන යෑම කෙරෙහි රජයේ මෙන්ම මහජනතාවගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි. මෙම තත්ත්වය යටතේ පහත කරුණු සම්බන්ධයෙන් රජයේ පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි. 1.2019 වර්ෂයේ මිනිස් මරණ 120ක් පමණද, වනාලි මරණ 400ක් පමණක්ද සිදුවීමට හේතු වූ, එමෙන්ම විශාල වශයෙන් භෝග වගාවන් මෙන්ම දේපළ හානි සිදුවීමට හේතු වූ අලි මිනිස් ගැටුම වර්තමානයේ ඉතා බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා රජය සතුව විධිමත් වැඩපිළිවෙලක් තිබේද? එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන කාල රාමුව පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන්නේද? එසේම වඳුරන් ඌරන් සහ මොනරුන් වැනි වනසතුන් හේතුවෙන් සිදුවන වගාහානි අවම කිරීමට යම් පියවරක් රජය විසින් ගෙන තිබේද? ඒ වගේම දේපළ හානි වලට, නිවාස හානි වලට, වගාහානි වලට ගන්නා වූ ක්‍රියාමාර්ගයන් සහ ඒ වන්දි ලබා දෙන ක්‍රමවේදයන් සහ වන්දි ප්‍රමාණය පිළිබඳවත් මේ සභාව දැනුවත් කරන්නයි කියලා ගරු ඇමතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. 2. පසුගිය සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වනාලින් ඝාතනය කිරීමේ සිද්ධීන් පිළිබඳව රජය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේද? එසේනම් එම විමර්ශනයන්හි ප්‍රගතිය වාර්තා කරන්නේද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය ජනාධිපතිවරණ සමයේ එක අවස්ථාවක වනාලි රංචුවක මරණ 7ක් සිදුවීම තුළ මම හිතන්නේ එක එක චෝදනා තෙල්ල වුණා විවිධ පුද්ගලින් විවිධ කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන මේ වනාලි ඝාතන සිදු වුණයි කියලා. මම අහන්න කැමතියි ගරු ඇමතිතුමාගෙන් විධිමත් විමර්ශනයක් කරලා එම විමර්ශනයන්හි ප්‍රගතිය මේ උත්තරීතර සභාවට වාර්තා කරන්නේද කියන ප්‍රශ්නේ මම එතුමාගෙන් අහන්නට කැමතියි. 3. දැනට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ශ්‍රී ලංකා දිවියා පැන්තෙරා පරුදුස් කොටියා, ඒක තමයි විද්‍යාත්මක නාමය. ඒ දිවියන්ගේ මුළු ගහණය 1000ක් පමණ වන බවට දල වශයෙන් විවිධ විශේෂඥින් ගණන් බලාගෙන තිබෙනවා. නමුත් නිශ්චිත වශයෙන් ජීවත්ව සිටින දිවියන් සංඛ්‍යාව පිළිබඳව නිවැරදි ගණන් බැලීමක් සිදු වෙලා නැහැ. 2020 වර්ෂයේ පළමු දින 10 තුලදී දිවියන් මරා දැමීමේ සිද්ධීන් දෙකක් වාර්තා වුණා. 2019 දෙසැම්බර් මාස 31 වෙනි දින උඩවලව ජාතික වනෝද්‍යානයේ යාපත ස්ථානයකදී දිවියෙකු වෙඩි තබා මරා දමා, දත් ගලවා දමා, ඉදිරි පාද කපාද තිබෙනු වාර්තා වුණා. මෙවැනි තත්ත්වයක් යටතේ සංවිධානාත්මක පිරිසක් විසින් සත්ව කොටස් වෙළඳාමක් සිදු කරමින් යන බවට සැක සංකා පහළ වෙලා තිබෙනවා. මේ තත්ත්වය වළක්වාලමින් ශ්‍රී ලංකාවේ වනජීවී සම්පතක් වන දිවියා ආරක්ෂා කර ගැනීමට රජය විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? 4. ශ්‍රී ලංකාවට ආවිනික බොහෝ සත්ත්ව විශේෂයන් බොහෝ කුඩා සත්ත්ව විශේෂයන් වේ. නමුත් ඔවුන් වඳ වී ගියහොත් සමස්ත ලෝකයෙන්ම එම සත්ත්ව විශේෂ වඳ වී යාමක් සිදු වනු ඇත. විශේෂයෙන්ම තෙත් කලාපය තුළ ශ්‍රී ලංකාවට ආවිනික සත්ත්ව විශේෂ බොහොමයක් හමු වෙලා තිබෙනවා. තෙත් කලාපය තුළ විශාල වශයෙන් වනාන්තර ඛණ්ඩනය වීමත් වාසස්ථාන විනාශ වීමත් දක්නට ලැබෙන අතර එම හේතුවෙන් ජෛව පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් ඉස්මතු වෙලා තිබෙනවා. මෙම තර්ජනය අවම කිරීම සඳහා දැනට ලංකාවේ තෙත් කලාපය තුළ තිබෙන තෙත්බිම් ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. මේ තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා රජ විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? පහ, තෙත්බිම් මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර කලාපයන්ද ජෛව විවිධත්වෙන් අනූන පාරිසරික වශයෙන් ඉතා වැදගත් කලාපවන අතර සමුද්‍රීය අභයභූමි ප්‍රකාශයට පත්කොට සමුද්‍ර සම්පත් සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතුව පවතී. මේ සඳහා යම් ක්‍රියාකාරී සැලැස්මක් රජයේ සතුව පවතීද? හය, ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත් ආරක්ෂා කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නමුත් නිසි පරිදිම දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා එම දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතුවේ. ඒ සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? එමෙන්ම රුපියල් 700ක දෛනික වැටුපට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සේවයක් ලබා දෙන ස්වේච්ඡා නියාමකින් 343 දෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉස්තර පදනමින් බඳවා ගැනීමට රජය කටයුතු කරන්නේද? මං ගරු අමාත්‍යතුමාට අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමති 2014 වසරේ එවකට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චක්‍රලේඛයක් හරහා ඒ කාලෙදිත් මේ වගේ ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරපු වනජීවි නිලධාරීන්ව ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගත්තා. ඒ දේම මේ නිලධාරීතුමන්ලටත් ඉෂ්ට සිද්ධ කරන්නයි කියලා මම බොහොම කරුණාවෙන් ගරු අමතිතුමාගේ නිල්ලීමක් කරමින් මම ඉදිරිපත් කරපු ප්‍රශ්නයට ඔබතුමාගේ පිළිතුර බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි.
ගරු අමතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වනාලි මිනිස් ගැටුම වැඩිවීමට බලපා හේතු වනාලින් ගැවසෙන විසුම් ප්‍රදේශයන්හි ඉඩම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව රක්ෂිතද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තු රක්ෂිත හා මහවැලි රක්ෂිත අයත් වන අතර මහවැලි හා වන සංරක්ෂණ රක්ෂිතයන් තුළ ඉඩම් පරිහරණ රටාවේ ශීඝ්‍ර වෙනසක් සිදුවීම නිසා වනාලින්ට හිමි විය යුතු වාසභූමි අහිමි වීම මෙම ගැටලුවට මූලිකව බලපා ඇත. තවද වන සංරක්ෂණ හා මහවැලි රක්ෂිත තුළ මහා පරිමාණයේ පශු සංවර්ධන ව්‍යාපෘති හා වාණිජ මට්ටමේ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක වීම නිසා වනාලින්ගේ භාවිතයට ගැනීමට තිබූ තෘණභූමි අහිමිවීමත් වනාලින්ගේ ස්වාභාවික චාරයන්ට බාධාවක් සිදු වීමත් හේතුවෙන් නිරන්තරයෙන් වනාලින් ගම් වැදීම සිදු වී ඇත. 2019 වසරේ සිදු වී ඇති වනාලි මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී අලිමිනිස් ගැටුමට හේතු කාරණා මුල් කර ගනිමින් සිදු ඇති මරණ සංඛ්‍යාව 205ක් වන අතර ස්වාභාවික හා අලිමිනිස් ගැටුමට අදාළ නොවන හේතු මත සිදු වී ඇති මරණ සංඛ්‍යාව 195ක් වශයෙන් විශ්ලේෂණය කළ හැක. එවැගේම 2019 සිදු වී ඇති මිනිස් මරණ සම්බන්ධයෙන් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී මිනිස් මරණ වලින් 75% පමණ මරණයට හේතුව මිනිසුන්ගේ පවතින නොසලකිල්ල බව අනාවරණය විය. මෙම මරණවලට පාදක වූ කරුණු සලකා බැලීමේදී වනාලින් ගැවසෙන ප්‍රදේශවල බීමතින් රාත්‍රි කාලයේ ගමන් කිරීම කිසිදු ආරක්ෂක උපකරණයක් නොමැතිව රාත්‍රි කාලයේ වනාලින් ගැවසෙන ප්‍රදේශවල ගමන් කිරීමද ආදී කරුණු සිදු වී ඇත. දෙවැනි උත්තරයේ අලිමිනිස් ගැටුම අවකිරීම සඳහා දෙපාර්තමේන්තු මඟින් පහත් සඳහන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. එක, මේ වන විටත් වනාලින් රක්ෂිත තුලට සීමා කිරීම පිණිස ඉදි කර ඇති කිලෝමීටර් 4400ක් වූ විදුලි වැට දිවා රාත්‍රියේ නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීම මේ යටතේ සෑම කිලෝමීටර් එකක් සඳහා දිවා රාත්‍රියේ නඩත්තු වෙනුවෙන් එක් සිවිල් ආරක්ෂක බටයෙකු යදවීමටත් එම බටයින් සඳහා යටිතල පහසුකම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සපයා දීමට කටයුතු කරමින් පවසී. දෙවැනි එකේ දෙක අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 1243ක විදුලි වැට සැලසුම් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ගොවිසංවිධානය දැනුවත් කර විදුලි වැට ඉදිකිරීම අදාළ මායිම් සලකුණු කර ඇති අතර ඉදිරියේදී එම කිලෝමීටර් 1243ක් ඉදිකිරීමට කටයුතු කරනු ඇත. ඊළඟ දෙක තුන දිස්ත්‍රික් මට්ටමේ අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී මට්ටමේ සිදු වූ මට්ටමින් කමිටු පිහිටුවා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් වනජීවි කලාප මට්ටමින් ක්‍රියා කිරීම සඳහා සියලුම වනජීවි නිලධාරීන් දැනුවත් කර ඇත. දෙවන උත්තරේ පස්වෙනි කොටස වනාලින්ගෙන් වගාවන සිදු කරන හානි අවම කිරීම සඳහා ගෝ ජනතාවට හා වනාලින් ගැවසන ප්‍රදේශවල ජීවත් වන ගැමි ජනතාවට ලබා දෙන අලිවෙඩි ප්‍රමාණය මේ වෙන විට 108ක් පමණ වූ අතර 2020 වසරේ සිට එම ප්‍රමාණය 112 දක්වා වැඩි කර ඇත. ඊළඟට වනාලින් ගැවසෙන බවට හඳුනාගෙන ඇති අවදානම් ග්‍රාම නිලධාරී වසන් ආශ්‍රිතව බිම් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් හා අවදානම් තත්ත්වය අවම කිරීමට ගත හැකි වැඩපිළිවෙලක් එක් එක් ග්‍රාම නිලධාරී වසමේ වසම් මට්ටමින් ග්‍රාම නිලධාරී වරුන් සංවර්ධන නිලධාරීන් කෘෂිකාර පරිශ්‍රණ සහකාර නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. මේ යටතේ අවදානම් ප්‍රදේශවල මාර්ග දෙපස සුද්ධ කිරීම, අඳුරු ස්ථානවල වීදි පහන් සවි කිරීම, ගැයින්ගට ගොස් වනාලින්ගෙන් ආරක්ෂා වීම, ක්ෂණික පූර්ව ආරක්ෂක ක්‍රම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ආදිය සිදු කරනු ලැබේ. ඊළඟට වනාලින්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් දැනට ගෙවන වන්දි ප්‍රමාණය පහත වන පරිදි වන අතර ඉදිරියේදී එම ප්‍රමාණයද වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ජීවිත හානි සඳහා රුපියල් 105ක්, දේපළ හානි 100,000ක්, ශාරීරික හානි රුපියල් 75,000ක් මෙම වන්දි මුදල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා වැඩි කරලා තියෙනවා. මේක 110 දක්වාත්, ඒ වගේම දේපළ හානි සඳහා 105කුත්, ශාරීරික හානි සඳහා දෙගුණයක් ලබා දෙන්න. මීට අමතරව කිඹුලන්, පුළුහරකුන් හා දිවියන් විසින් මිනිසුන්ට සිදු කරන හානි සඳහාද දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර අතර ඒ අනුව එම සතුන්ගෙන් සිදුවන ජීවිත හානි සඳහා රුපියල් 105,000ද, ශාරීරික හානි සඳහා රුපියල් 75,000ක් වශයෙන්ද වන්දි ගෙවනු ලැබේ. මේ වෙන විට මේ සඳහා සියලු කටයුතු ක්‍රියාත්මකව පවතී. ඊළඟට කී තුන, එසේම වඳුරන්, ඌරන් හා මොනරුන් වන සතුන් හේතුවෙන් සිදුවන හානි අවම කිරීමට කරලා තියෙන යෝජනාව තමයි දෙපාර්තමේන්තු මගින් රිළවුන්, ඌරන්, මොනරුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක නොවේ. නමුත් ගොවි රක්ෂණ මණ්ඩලය සමග මෙම හානි සම්බන්ධයෙන් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. ඊළඟට උත්තරේ, කැකිරාව ප්‍රදේශයේ වනාලින් 7 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක B 11/44 ඇලේරක්, ඒ වගේම 2019 යටතේ ඔබගේ උත්තරයක් ලොකු උත්තරයක් තමයි ඉල්ලන්නේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කර ඇත. තවද මෙම අධිකරණ කටයුත්ත සඳහා ගරු අධිකරණය විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පසු වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගන්නෝරුව පසු පරීක්ෂණ ආයතනය, විති වාර්තා කැඳව ඇත. එම වාර්තා අධිකරණය වෙත ලැබුණු බවට වාර්තා වී නැත. මීළඟ නඩු දිනය 2023/16 වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පොලිසිය විසින්ද තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. වනාලි ඝාතන සම්බන්ධයෙන් අධිකරණවලට කරුණු වාර්තා කරනු ලබන අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කාරුණිකව දන්වා සිටිමි. ඊළඟතරේ ශ්‍රී ලංකා දිව්‍යංගයේ ගහණය සම්බන්ධයෙන් නිශ්චිත සමීක්ෂණ කටයුතු සිදු කර නැමැති බව දන්වා සිටින අතර 2009/12/31 දින උඩවලව ජාතික උද්‍යානයේ දිවියක වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහකරුවන් සිදරවු අත්අඩංගුවටගෙන වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. තවද කෑගල්ල යටිගන්තොට ප්‍රදේශයේදී මද්දකට හසු වී 2021/03 දින ආසන දිනයේදී දිවියක මිය යාම පිළිබඳව ගරු අධිකරණය වෙත වාර්තා කර ඉදිරි පරීක්ෂණ අඛණ්ඩය සිදු කරමින් පවතී. එවැගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ සම්මුතිය වන රාම්සා සම්මුතිය 1990 වර්ෂයේ අස්තන්ත බලලාදී ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාම්සා සම්මුතිය මෙරට තුළ ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය ආයතනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාම්සා තෙත්බිම් 6ක් මේ වෙන විට ප්‍රකාශයට පත් කර ඇත. බුගුන්දල ජාතික වන උද්‍යානය, ආන විරුන්දාව අභය භූමිය, මාදුගඟ අභය භූමිය, කුමන ජාතික උද්‍යානය, වනක්කාලේ අභය භූමිය, විල්පත්තු ජාතික තෙත්බිම් සමූහය. මීට අමතරව කොළඹවට පවත්නා තෙත්බිම් බිම් මගින් සිදුවන පාරිසරික සේවයේ ඇති වදාත්කම සැලකිල්ලට ගෙන කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ මහනගර සභා ප්‍රදේශයේ හා ජයවර්ධන කෝට්ටේ නගර ප්‍රදේශයේ ඇති තෙත්බිම් මෙලෙස කොළඹ නගර තෙත් කලාපය තෙත් කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නාගරික තෙත්බිම් නගරය ලෙස සැලකිල්ලට ගනිමින් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවන අයුරින් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එය අනුව ඉදිරියේදී පහත තෙත්බිම් සම්බන්ධයෙන් සිදු කිරීමට යෝජිත ක්‍රියාකාරකම් ප්‍රකාශවත් ඇති රාම ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සම්පත් සංරක්ෂණය සඳහා මේ වෙනුවට සත්වහ උසලතා ආඥා පනත අනුව සමුද්‍රීය රක්ෂිත කලාප 29 ප්‍රකාශන පත් කර ඇති අතර සමුද්‍රීය කලාප 3ක් දැනට ප්‍රකාශන පත් කිරීම සඳහා යෝජනා කර ඇත. මේට අමතරව 2016 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සමුද්‍රීය සම්පත් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර එමෙන්ම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වනජීවි සම්පත් කළමනාකරණය සඳහා සම්බන්ධිත සියලු රජයේ පාර්ශ්ව ආයතනයන්ගේ එකතාවය පරිදි සමුද්‍ර සම්පත් කළමනාකරණ සිව් අවුරුදු 2018-21 දක්වා කාලය ක්‍රියාකාරී සැලසුම සකස් කර ඇත. මේට අමතරව මන්නාරම් බොක්කහ ආශ්‍රිත මුහුදු තීරයේ මුහුදු ඌරන් සහ මුහුදු තුන සංරක්ෂණය ව්‍යාපෘති අද සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කළමනාකරණ සැලසුම සකස් කර ඇත. එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වය මත සමුද්‍ර සම්පත් සංරක්ෂණයට අදාළව සම්බන්ධිත පාර්ශ්ව ආයතනයන්ගේ සමන්විත පත් කර ඇති අතර එම කමිටුව දැනට ක්‍රියාත්මක කරේ. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සමුද්‍ර ශීරපායින් හා උරගයන් සංරක්ෂණය අදාළ රෙගුලාසි නැවත සංශෝධනය කිරීම සිදු කරමින් පවතී. මෙම දෙපාර්තමේන්තුවේ පවතින වාක්ෂින් හා කාර්යභාරය පිළිබඳ වාක්‍යුතු හා අංශ දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු උපදෙස් පරිදි මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයේ අවශ්‍යතාවය සලකා බලා පවතින කටයුතු කාර්යක්ෂම සිදු කරනු අවශ්‍ය සේවක සංඛ්‍යාව වැඩි කර ගැනීම පිළිබඳව යෝජනා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ ලදී. එෙහිදී මේ වන විට සිටින කාර්ය මණ්ඩලය සංඛ්‍යාව වන 2316 ප්‍රමාණය සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව තනතුරු ඇති කිරීම තුළින් හා පවතින තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමට කිරීම තුලින් සමස්ත කාර්ය මණ්ඩලය 3730 දක්වා 1416කින් වැඩි කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට අනුමැතියට යොමු කරන ලදී යෝජිත කාර්ය මණ්ඩල මේ සමග යෝජනා ඇත. එසේම දීර්ඝ කාලයක් මුල්ලේ මෙම දෙපාර්තමේන්තුවේ දෛනික වැටුප් ප්ලවණින් ස්වේච්ඡා මාර්ග ප්‍රදේශකවරුන් ලෙස සේවය කරමින් සිටි 343 දෙනෙකු රජයේ ස්ථිර සේවයට අනුයුක්ත කර ගැනීම සඳහා අදාළ සාධාරණීකරණය දක්වමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍ය මණ්ඩල කාර්යයට යොමු කර ඇත. මේ පිළිබඳව ඉවරයි. මේ නිලධාරි මණ්ඩලෙත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමලාසේ සම්පූර්ණ විස්තරයක් ඉල්ලුවේ විස්තරේ මම ලබා දුන්නා. ඒ වගේම අර මේ හබරණ කැගිරාවේ අලින් එතන ඝාතනයක් කරලා තියෙනවා කියලා තමයි ආරජ්‍ය තියෙන්නේ. ඒක එක එක කටකතා තියෙනවා. බිලි පූජා කරා කියලාත් කියනවා. හත් දෙනා. ඉතින් ඒ රසපරසයකට වාර්තා අරලා තියෙනවා. තාම රස පරිශක වාර්තාව ආවෙත් නැහැ. ඒ වගේම මේකේ සැකකරුවන් තව අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරුන්ට උපදෙස් දුන්නා පුළුවන් තරම් ඉක්මනින් විශාල අලි ඝාතනයක් අතර සිද්ධ වුණේ ඉතිහාසයේ වැඩිම අලි 7 දෙනෙක් එකතැනම ගම්මු කම්පාවටපත් වෙනවා. ඒ නිසා මේ වාර්තාව ලබා දෙන්න කියලා. නමුත් ඒක මන්දගාමී තත්ත්වයක් තියෙන්නේ. ඒක මේ තමුන්ලා ගාණ්ඩු කාලේ තමයි ඒ සිද්ධ වුණේ. අපි පුළුවන් තරම් මේ පරිශීලී කරලා අපි බලාපොරොත්තු වෙනවා සත්‍ය වාර්තාව එළියට දෙන්න. එක එක කටකතා තියෙනවා එකට. අපි හරියට පරීක්ෂණය කරලා ඒ අලි මරණ අලි ඝාතන ගැන ඒ අවශ්‍ය තොරතුරු ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රොෆෙසර්
බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා.
ගරු අමතුමනි 2014 වසරේ මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. අර ස්වේච්ඡා සේවයේ නිරත වී සිටපු කට්ටිය අර චක්‍රලේඛයේ හරහා ස්ථිර කරා. ඉතින් මම කියන්නේ අලුතෙන් කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ චක්‍රලේඛයම උපයෝගී කරගෙන මේ 343 දෙනාගේ සේවා ස්ථිරත්වය බොහොම ඉක්මනින්ම කරන්න පුළුවන්.
ගෞරවණීයතුමා
අපි ආණ්ඩුව ආරම්භ මාස දෙක විතර කාලයක් වෙන්නේ. ඒක තමුන්නාස්ලට සේදාසල කරන්න නම් තිබුණා. ඉතින් අතරම අපි මේක කරනවා අපි අනිවාර්යෙන්ම.
හොඳයි, බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. අතුරු ප්‍රශ්න අහන්න බෑ ගරු විපක්ෂ නායකතුමා. 22 යටතේ ඉදිරිපත් ප්‍රයෝජන අවකයකට විවාදයක් දෙන්න පුළුවන් කමක් නැහැ.